අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අපට පුති මගක් නැති මේ මග මිස යමක් පුති
අපට පුති මගක් නැති
දෙයක් වේ නම් යම් සුදුසාටම අයිති විය යුතු මකියන ලෙස මෙලෙද ලැබිය යුතු අයම ලැබිය යුතු මව් ගුණය ඇති අය දරුවන් දිනිය යුතුවේ. ආයිබෝවන් දුවේ පුතේ. පරිස්සමට ගෙදරට වෙලා ඉන්න මගේ දුවල පුතාල එක්ක 1960 දශකයට යන්න හිතුව මම. එනවද මා එක්ක? අපි යන්නේ ගෘෂාව මුණ ගැහිලා දරුවා ගැන අහන්න. මේ අවකාශයෙන් යන ගමනට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයත් රුහුණු ගුරු ගෙදරත් උදව්වට ඇවිත් ඉන්නවා. ඉතින් පුතාලත් එක්ක මේ ගමන යන්න එන මම අකුරැස්ස සෞභාග්‍යා විද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්යනි දිල්රුක්ෂි ජයලත්ගේ.
මම දියලපේ කනිෂ්ඨ විද්‍යාලයේ සිංහල විෂය ආචාර්යනි දිලානි සඳරුවනි.
පාස්කු ඉරිදා උදයේ පළමු වරට ඒ දවසේ රජතුමාගේ දරු පැටියා ඔටුන්න හිමි කුමාරයා රට වැස්සෝ දැකගත්තෝ දරු පැටියා අසල මහඟු දෙදෙනෙකු ගම්බිර වෙදදුරු නිරතුරුවම ගැවසුනෝය පලා පල්ලා මේ අරුමය දෙද ඇති කස්බෙක් කුමරුත් දරු පැටියට හිස නමනවා
සුබ උදෑසනක් වේවා නටාලියා බොහොම අපූරු දවසක් අද ඊය රාත්‍රී වැස්ස වහිනකොට මම හිතුවා ඕන්න වැස්ස වහිනවා කියලා ඒත් අද උදේ නිල් පාට ආකාශය දැක්කම මම හිතුවා ඕන්න නිල් පාට ආකාශය කියලා බලමු එහෙනම් අපේ මයිකල් කුමාරයා දිහා උදේ ඉඳලා පහලටම කුමාරකම
ආසන් මොකද මේ ගැන හිතන්නේ ජෝර්ජියන් තම හිතරන් දෙනවා මාලිගාවේ උතුරු පැත්තේ අලුත් කැලක් හදන්න
නාට්‍යයක් කියන්නේ පුතේ සජීවී කලාවක් මේ කලාවේ උපරිමය ගැඹුණු නාට්‍යයක් විදියට හුණුවටේ කතාව හඳුන්වන්න පුළුවන්. හුණුවටේ කතාව තුළින් අපට ඉගෙන ගන්න තියෙන්නේ නාට්‍ය පිටපත් රචනයකදී සැලකිලිමත් විය යුතු කරුණු සහ නාට්‍යයක ගැබ්වෙන රසය පිළිබඳව. පුතාල වේදිකා නාට්‍ය සජීවීව රංගශාලාවලදී නරඹලා ඇතිනේ. නැත්නම් රූපවාහිනිය තුළින් නරඹලා ඇති. මෙහෙම නරඹද්දී පුතාල දැකලා තියෙනවද නාට්‍යයක් ඇතුලේ කාව්‍ය ගීත දෙබස් නර්තන සංගීත චිත්‍ර ආදී කලාංග බොහොමයක් තියෙනවා. ඉතින් මේ හුණුවටේ කතාව මේ කලාංගයන් ඔක්කොගේම ලස්සන එකතුවක්. පුතාලට කලින් ඇහුණු හඬපටවලින් ඒක පැහැදිලි වෙන්න ඇති. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විසින් රචිත කොකේසියන් චෝක් සර්කල් නම් නාට්‍යයේ පරිවර්තනයක් විදියට තමයි මේ හුණුවටේ කතාව හෙන්රි ජයසේනයන් විසින් නිර්මාණය කරන්නේ. අපි නාට්‍යයේ තවත් කොටසක් රසවිඳිමු පුතේ. දැන් හිටම නිර්භීතයි මගේ දරු පැටියා. දැන් පුළුවන් තනියම අතපය සෝද ගණ්ඩත්.
උඹ වාසනාවන්ති, මෙයා නියම නඩුකාරයෙක් නෙවේ. කෙහෙල් මලක් වන් නොදන්න බේපද්දේ අසඩක් කියලා මහ පල්ලොරු හිටම් මෙයාගෙන් බේරිල ගිහින් තියෙනවා. සල්ලිකාරය වුණත් අතපුරා පගා නොදෙන හින්දද කොහෙද සාක්කි පටලවාගෙන දුප්පත්තෑයු බොහොම ලේසියෙන් බේරල ව්‍යාපු වෙලාවල් තියෙනවා.
අද නම් මට හැම පිහිටක්ම ඕනෑ වේවි.
මට තේරෙන්නේ උඹ පොනවට මේ ගැන මේ හැටි වද වෙනවද කියලා. උඹේ දරුවෙකුත් නොවේ කොට ඊටත් හපම් මේ වගේ කාලෙක.
මමයි හැදුවේ ඒ හින්දා මගේ දරුවා. හුණුවටේ කතාව තුළ විග්‍රහ වෙන ගෘෂාගේ චරිතය පිළිබඳ අපිට ඇතිවෙන්නේ කරුණාවක්. ඇය තමන්ගේ නොවෙන දරුවෙකුට දක්වන දරු සෙනෙහස හරි අපූරුයි. බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ මෙම නාට්‍ය රචනයට පදනම් සැපයුවේ පැරණි චීන නාට්‍යයක්. නමුත් එයට වස්තු වූ කතාව උමන්දාවෙහින මහෞෂධ පණ්ඩිතයන් විසඳපු දරු ප්‍රශ්නයට සමානයි. බ්‍රෙෂ්ට් තමන්ගේ නාට්‍ය කලාවන්ට බොහෝ විට වස්තු බීජ සපයාගෙන තියෙන්නේ පෙරදිගින්. ඒ නිසාත් ඔහුගේ රචනා විලාසය හා ඔහුගේ නිෂ්පාදන හා රංග ක්‍රම පෙරදිග නාට්‍ය සම්ප්‍රදායට නැඹුරු නිසාත් උමන්දාවෙහි දරු ප්‍රශ්නයමයට විෂය වූ බව සලකන්න පුළුවන්. දැන් පුතාලට පැහැදිලි ඇති නාට්‍ය කලාව කියන විෂය ලොකු පරාසයකට විහිදෙන මාතෘකාවක් බව. අපි නාට්‍ය පිටපත් රචනයට හුරු වෙන අපේ දරුවන්ට මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්නම වෙනවා. විශේෂයෙන්ම නාට්‍යයක් කියන්නේ පුතේ තනි නිර්මාණයක් නොවේ. නාට්‍ය කලාව සාමූහික කලා නිර්මාණයක්. ඒ කියන්නේ නාට්‍ය රචකයා, නාට්‍ය අධ්‍යක්ෂවරු, නළු නිළියන්, පසුතල නිර්මාණ ශිල්පීන්, අංගරචනා ශිල්පීන්, ප්‍රේක්ෂකයන්, රංගවස්ත්‍ර නිර්මාණ ශිල්පීන්, සංගීත නිර්මාණ ශිල්පීන්, විචාරකයන් ආදී මේ සියලු දෙනාගේම එකතුවක්. උදාහරණයක් විදියට ගෙයක් නිර්මාණය කරන්න නිවසේ හිමිකරු, වාස්තු විද්‍යා ශිල්පීන්, පෙදරේරුවන් මේ හැමෝගෙම එකතුවක් ඕන. ඒ වගේ නාට්‍යයකටත් ඒකට සහාය දක්වන සියලු දෙනාගේම උදව් වමනා කරනවා. ඒ වගේම පුතේ නාට්‍යයක චතුර්විධ අභිනයට හිමි වෙන්නේ ප්‍රධාන තැනක්. භරත මුනිවරයා නාට්‍ය ගැන දක්වන්නේ මිනිස් ජීවිතයේදී මුහුණපාන්ට සිදුවන යම් සැප හෝ දුක් සහිත අවස්ථාවක් වේද එය ආංගික ආදී අභිනය සතරින් දැක්වූ විට නාට්‍යයයි අනුවිනි. ඉතින් පුතේ අපිට ඒ කතාවෙන් පැහැදිලි වෙනවා නාට්‍යයකට මේ චතුර්විධ අභිනයේ වැදගත්කම. මොනවද මේ චතුර්විධ අභිනය කියන්නේ? ආංගික අභිනය, වාචික අභිනය, සාත්වික අභිනය, ආහාරයේ අභිනය. ආංගික අභිනය කියන්නේ අංග චලන මාර්ගයෙන් අදහස් ප්‍රකාශ කිරීම. වාචික අභිනය කියන්නේ වචන මාර්ගයෙන් අදහස් ප්‍රකාශ කිරීම. සාත්වික අභිනය කියන්නේ මුහුණේ ඉරියව් මගින් අදහස් ප්‍රකාශ කිරීම. කෝපය, ශෝකය, විස්මය, බිය, ආදරය මේ ඕනෑම භාවයක් නැත්නම් හැඟීමක් මුහුණේ ඉරියව් වලින් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ආහාරයේ අභිනය කියන්නේ ඇඳුම් පැළඳුම්, සංගීතය, වේදිකා පසුතල නිර්මාණය, රංගාලෝකණය, වේශ නිරූපණය වගේ සියලු දේවල් මගින් අදහස් ප්‍රකාශනය. අවකාශයේ පාසල තුලින් අපිට පුළුවන් පුතාලට වාචික අභිනය පිළිබඳ නිදසුන් දෙන්න විතරයි. නමුත් පුතාල හොඳින් මතක තබා ගන්න ඕන නාට්‍යයක් වේදිකාගත කිරීමට වගේම නාට්‍යයක සැබෑ රසය ඉස්මතු කරන්නට මේ චතුර්විධ අභිනය ඉතාමත් වැදගත් කියලා. අපි නාට්‍යයේ තවත් කොටසකට සවන් දෙමු පුතේ. මම දන්නේ නෑ, මගේ දරු පැටිය මමයි. ඌ හැදුවේ, ඌ මාව අඳුනනවා.
දරුව ඇඳගෙන ඉන්නේ කඩමාළු.
ඒක ඇත්ත නෙමෙයි. මට වෙලාවක් තිබුණේ නෑ අලුත් ජංගියක් අඳන්න.
ඌරු මඩුවකද කොහෙද මේක ඉඳලා තියෙන්නේ?
මම ඊරියක් නෙමෙයි. මෙතන ඉන්නව එහෙම අයත්. කොහෙද ඔහේ දරුවව දාලා ගියේ පැනල යනකොට?
හිටපිය මන්තොට. මේකි පට්ට හෙරක්. මේකිට කස පහර දෙන්න ඕන මෙතනම.
හොඳයි පුතේ. පුතාලට ඇහුණ දේ දෙබස. මහා ගැටුමකට මුල පිරීමක් විදියටයි අපිට ඇහෙන්නේ. මේ ගැටුම තුල කෝපය, පිළිකුල, අනුකම්පාව, ආදරය ආදී බොහොමයක් භාවයන් අපේ සිත තුල ජනිත කරනවා. පුතේ, ගැටුම කියන එක නාට්‍යයක තිබිය යුතු මංගයක්. ගැටුම තුලින් තමයි නාට්‍යයක් නිර්මාණය වෙන්නේ. ඉතින් මේ හුණුවටේ කතාව තුල නාට්‍යයක සන්දර්භයක තිබිය යුතු ලක්ෂණ හොඳින්ම විග්‍රහ වෙනවා. නාට්‍ය පිටපතක අන්තර්ගත විය යුතු ලක්ෂණ ගැන කතා කරනකොට තේමාවක් තෝරා ගැනීම වැදගත් සාධකයක් පුතේ. තේමාවක් තෝරා ගැනීමේදී කතා වස්තුවක් ගොඩනැගිය හැකි තේමාවක් තමයි තෝරගන්න ඕන. ඒ කියන්නේ කතා වස්තුවක් ගොඩනගා ගන්න ක්‍රම කිහිපයකටම පුළුවන්. තමාගේ අත්දැකීමක් ඇසුරෙන්, ජනකතාවක් ආශ්‍රයෙන්, ළමා හෝ ජාතක කතා, ඉතිහාස කතාවක් ඇසුරෙන් අපිට කතා වස්තුව ගොඩනගා ගන්න පුළුවන්. දැන් බලන්න පුතේ හුණුවටේ කතාව. හුණුවටේ කතාව ගොඩනැගිලා තියෙන්නේ පැරණි චීන ජනකතාවක් ආශ්‍රයෙන්. ඒ වගේම කතාවකට නාට්‍යමය අවස්ථා ඇතුළත් වෙන තරමට ඒ නාට්‍ය සාර්ථක වෙනවා. ඒ කියන්නේ පුතේ, නාට්‍යයක ප්‍රීතිය වගේම කුතුහලය, ත්‍රාසය, ශෘංගාරය ආදී විවිධ රස කුළු ගන්වන විවිධ අවස්ථාවන් ඇතුළත් වෙන්න ඕනේ. එතකොටයි නාට්‍ය රසවත් වෙන්නේ. ඒ වගේම පුතේ, නාට්‍යයක අපි මුලින් සඳහන් කළා වගේම ගැටුම අවශ්‍යම දෙයක්. නාට්‍ය රචනා කරනකොටත් මොන ශෛලියකටද රචනා කරන්න කියන එකත් වැදගත් තැනක් ගන්නවා. ඒ කියන්නේ පුතේ, නාට්‍ය රචනා කිරීමේ ශෛලීන් දෙකක් තියෙනවා. එකක් ලෝක ධර්මී, අනෙක නාට්‍ය ධර්මී. ලෝක ධර්මී කියන්නේ සාමාන්‍ය ජීවිතයට සමීප ශෛලියකින් ඉදිරිපත් කිරීම. නාට්‍ය ධර්මී කියන්නේ සාමාන්‍ය ජන ජීවිතයෙන් දුරස්ත ශෛලියකින් ඉදිරිපත් කිරීම. ලෝක ධර්මී නාට්‍ය විදියට කැලණි පාලම, බෝඩින් කාරයෝ, තට්ටු ගෙවල් වගේ නාට්‍යත් නාට්‍ය ධර්මී නාට්‍ය විදියට මනමේ, සිංහබාහු නාට්‍යත් හඳුන්වා දෙන්න පුළුවන්. දැන් පුතාලට මතක් වෙනව ඇති. ඔයාලා ගොඩක් බලලා තියෙනවනේ මනමේ, සිංහබාහු වගේ නාට්‍ය. ඔන්න හොඳයි අවස්ථාවක් පුතාලට ලෝක ධර්මී නාට්‍ය ගැන නෙමෙයි, නාට්‍ය ධර්මී නාට්‍ය ගැන ඉගෙන ගන්න. ඒ වගේම නාට්‍ය පිටපත් රචනයේදී වැදගත්ම දෙයක් තමයි රංග විධානයන් සඳහන් කිරීම. මොකද පුතේ, රංග විධානයන් තුල තමයි ඒ ඒ චරිතය හැසිරිය යුතු ආකාරය පිළිබඳව විවරණය වෙන්නේ. හොඳයි පුතේ, අපි දැන් නාට්‍යයක් කියන්නේ මොකක්ද, නාට්‍යයක ප්‍රධාන ලක්ෂණ හා නාට්‍යයක් නිර්මාණය කරද්දී සැලකිලිමත් වෙන්න ඕනි කරුණු බොහොමයක් ගැන හුණුවටේ නාට්‍ය ඇසුරින් කතා කළා. අපි දැන් එමු පුතාලගේ පැවරුමේ ප්‍රශ්නවලට පිළිතුරු සාකච්ඡා කරන්න. බලන්න පුතේ, පළවෙනි ප්‍රශ්නය, නාට්‍ය යන්න නිර්වචනය කරන්න. අපිට මේ ප්‍රශ්නයට පිළිතුර විදියට ලියන්න පුළුවන් බරත මුනිවරයාගේ ප්‍රකාශය. මොකක්ද? මිනිස් ජීවිතයේදී මුහුණ පාන්නට සිදුවන යම් සැප හෝ දුක් සහිත අවස්ථාවක් වේද, එය ආංගික ආදී අභිනය සතරින් දැක්වූ විට නාට්‍යයයි. මේ ප්‍රශ්නයට පුතාල විසින් ගොඩනගාගත් නිර්වචනයක් ලියන්නත් පුළුවන්. ඊළඟ ප්‍රශ්නය, චතුර්විධ අභිනය කුමක්ද? මොකක්ද පුතේ ඒකට පිළිතුර? අපි පාඩමේදී සාකච්ඡා කළා, පුතාලට මතක ඇති. ආංගික අභිනය, වාචික අභිනය, සාත්තික අභිනය හා ආහාර අභිනය. ඊළඟ ප්‍රශ්නය, නාට්‍ය පිටපතක අන්තර්ගත විය යුතු ලක්ෂණ මොනවාද? ඔන්න පුතාලා ලැයිස්තුවක් විදියට මේ ලක්ෂණ ටික ලියාගන්න. තේමාවක් තෝරා ගැනීම, කතා වස්තුව තෝරා ගැනීම, නාට්‍යමය අවස්ථා තෝරා ගැනීම, ගැටුම් ඇතුළත් කිරීම, ආරම්භයක්, වර්ධනයක්, උච්ච අවස්ථාවක් තිබීම, කිසියම් ශෛලියකට අනුව රචනා කිරීම ආදී ලක්ෂණ අපිට පිළිතුරු විදියට ලියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය, ප්‍රධාන නාට්‍ය ශෛලීන් දෙක ලියන්න. හරිම පහසුයි පුතේ. මොකක්ද ඒකට උත්තරය? නාට්‍ය ධර්මී ශෛලිය හා ලෝක ධර්මී ශෛලිය. ඊළඟ ප්‍රශ්නය බලමු. නාට්‍යයක තිබිය යුතු අනිවාර්ය ලක්ෂණය කුමක්ද? මොකක්ද පුතේ අනිවාර්ය ලක්ෂණය? ගැටුම තමයි නාට්‍යයක තිබිය යුතු අනිවාර්ය ලක්ෂණය. ඒකට හේතුව තමයි නාට්‍ය සන්දර්භය ගොඩනැගෙන්න හා වර්ධනය කරන්න මේ ගැටුම කියන එක අත්‍යවශ්‍යම සාධකයක් නිසා. හොඳයි පුතේ. එහෙනම් අද පුතාලා නාට්‍යයක් ගැන හුඟක් දේවල් ඉගෙන ගන්න ඇති. ඒ වගේම හුණුවටේ කතාව තුළින් වාචික අභිනය කොයි ආකාරයටද දිස්වන්නේ කියලත් අපි අත්විඳා. ග්‍රූෂාට අවසානයේ එයා හදාගත්තු දරුව මයිකල්ව ලැබෙනවා. නටාලියාගේ කපටි කෛරාටික ස්වභාවය නිසා හැමදේම නැතුව යනවා. මේ කතාව තුළින් අපිට හුඟක්ම උගන්වන දේ තමයි පුතේ වගකීම් සහගත බව. ඒක අපේ ජීවිතය පවත්වාගෙන යාමටත් වැදගත් දෙයක්. අවකාශයේ පාසල තුළින් 1960 දශකයට ගියත් අපි ආයෙම 2020 දශකයට ඇවිත් ඉන්නේ. ඉතින් රුෂාව මුණ ගැහුණු මේ ගමනේදී එයා හදාගත් දරුව හොඳින් බව අපි දැනගත්තනේ. එහෙනම් සමුගනිමු පුතේ. ආයෙත් දවසක මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් එතෙක් මගේ දුවල පුතාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමින් ඉන්න. ආ මග කෙටි, ඊයුතු මග දුරයි, නිරතුරු නුවණසින් තරණය කළ යුතුයි. මේ ඇරඹුමයි මාවත බෝදුරයි, නුවණින් අවදින් යායුතු බව දනිමි. පුතාල හැමෝටම ආයුබෝවන්. මම අකුරැස්ස සෞභාග්‍ය විද්‍යාලයේ සිංහල විෂය භාරාචාරිණී දිල්රුක්ෂි ජයලත්ගේ.
මම දියලපේ කනිෂ්ඨ විද්‍යාලයේ සිංහල විෂය ආචාරිණී දිලානි සඳරුවනි.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. සිංහල විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් SIN හිස්තැනක් Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ්. සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.0.1.488 0.7.0.1.488 SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ.
රුහුණු ගුරු ගෙදර.